අරගෙන පුබ්බක් අතර එළිය තියෙනවා. ඔව්. ඒක දැන් අපි ඉස්ලාම් ගත්ත උතුරු අනුමනි දේශකමනි මෙයා ගන්න තීරණය කරන්න. ඒ පළවෙනිටම ගත්ත ඒ විඥානයේ හැදෙන්න අපි ගත්ත ඒකෙදී අර මුලින්ම බලපන්ටි කොහොමද ඒක අපි ගන්න.
බොහොම හොඳයි. දැන් අපි මීට කලින් කිරලෙක්ව අත්දැකලා තිබුණ නැත්තම් එහෙන් දැකලා තිබුණ නැත්තම්
සහ
මොකද්ද සත්‍ය
මේකයි ඊට පස්සේ
දැන් සත්‍යය එහෙනම්
තව තියෙනවා දැන් අපි අත්ත ලෝකේ වස්තුන් තියෙනවනේ ඒ වස්තුන් අපි දකිනවනේ දැකලා නැහැ අපි අත්ත විඥානය හදාගෙන තියන්නේ
එහෙම තමයි දැනට හිතන් ඉන්නේ
ඔව් ඒකෝර ඉස්ලාම දින වස්තු
කිරලෙක් ඉන්නා ඌ කෑ ගහපු හින්දා තමයි අපිට ඇහෙන්නේ
ඒකත් අපි විඥානය හදාගත්තා
ඒ ලෝකෙට ඇවිත්ටි පැහැදිලි කිරීම දැක්කලා. හරි. ඒකට බාහිරෙන් තමයි අපි ලෝකේ පනවන්නේ.
ඔව් ඒක හරි. ඒක දිහා
බලන්න. හැබැයි ඕක නෙමෙයි ලෝකයේ ඇත්ත ඇති හේතුව.
දැන් දෙවෙනියට අපි දැන් අපි හදන හැම දෙයක්ම සත්‍යයක් නැත්නම් වර්ණයක් අපි වර්ණ රූපේ විතරයි අපිට දැනෙන්නේ. එතකොට ඒකෙන් අපි හදනවා රූපයක් හදලා ඒ විදිහට ඒක හරියයි. ඒක තමයි අපි ඒක හදාගන්න විදිය මුලාවක් කියන තේරෙනවා. ඔව්. දැන් මට ගැටලුව තියෙන්නේ මේ ඉස්සරලාම මේ ලෝකෙ තිබ්බේව ඇත්තරම ඒව තිබ්බද කියලා. දැන් අපි විඤ්ඤාණය හදාගන්න භාවිත කරපු ටිකක්
තියෙනවානේ.
ඔව්. ඒ ටික කොහොමද මේ අර්ථ දක්ව ගන්න කියලා ප්‍රශ්න.
ඒ ඉස්සෙල්ලාම තිබ්බ ඒව ගැන දැනගත්තේ කොහොමද? ඒත් විඤ්ඤාණයකින් නෙමෙයි. ඒක
තමයි
පළවෙනියට හරි දැන් අපි ඒ කාලේ හැදි මෙහෙම තියෙන්නේ නැති කියලා දැන් දැනගෙනනේ කතා කරන්නේ.
දැන් පොඩි කාලේදී ඉස්සලාම මොනවදයක් දකින්නනේ ඒක. ඒ වෙලාවේ විඤ්ඤාණයක් නැහැනේ. එතකොට පළවෙනියටම දැක දකින්නකින් තමයි අපි විඤ්ඤාණය සිද්ධිය ගොඩ ගහගෙන හදා ගන්නවා.
මට ප්‍රශ්නේ තේරෙනවා. ඔක දැන් අපි අරකට වෙකරේ දීලා කතා කරමු. එතකොට තවද පැහැදිලි. දැන් අපි ශබ්දයක් ඇහෙනකොට මේ ඒකට රූපයක් හදනවා නේද? ශබ්දයක් ඇහෙනකොට රූපයක් හිතේ හැදෙනවා. දැන් ශබ්දය ඇහෙන්නේ මොන ආයතනින්ද? සෝතා නේද? ඒක සෝත විඤ්ඤාණය. ඊළඟට ඕකට අදාළව අපිට හිතේ රූපයක් හැදිලා පේනවා. ඒ හැදිලා පේන රූපෙත් ඇත්ත දන්න එක හින්දා අපි ඔක එළියේ තියනවා කියලා බාර ගන්න මට්ටමට ඉන්නා ලෝකෙට ඇවිත් දැක්කේ. නේද? දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් අන්න දැන් අවස්ථා තුනක් කිව්වනේ. සද්දේ ඇහෙන මට්ටම. ඒක තමයි අර ඡායා මාත්‍රිය වගේ. ඊළඟට හිතෙන් හිතන මට්ටම ඕකට හිතෙන් ධම්ම, මන ධම්ම, මනෝ විඥාන රූපයක් හැදලා හිතෙන්ම දැන්ිනා එකක් හිත ඇතුලේ සිද්ධියන්නේ තුන්වෙනි එක තමයි ඔය දැනගත්ත දේ එළිය තියනවා කියලා බාර ගන්න මට නේද දැන් ඕකේ අපි ඔබ නුවණින් දකිද්දි පිළිවෙලක් තියෙනවා මේ මුල ඉඳන් අගට දකින්න බෑ ඔක අග ඉඳන් මුලටයි එන්නේ අපේ මුලාවන් ටික කඩන්නවා දැන් හිතේ හදපු එක එළිය තියෙන එක තමයි මුලින්ම කඩන්නවා හරි ඒක කඩපු දවසට තමයි මේක ප්‍රත්‍යක්ෂ වෙන්නේ දැන් ඔබතුමා අහන්නේ දැන් සත්‍ය ඇහුනහම හිතේ හැදෙන්නේ කොහොමද? ඒක හැදෙන්න දැන් අහපු සත්‍යෙයි පෙර අත්දැකීමයි එකතු වුණා. දැන් පෙර අත්දැකීම නොතිබුණොත් මොකද්ද තත්ත්වය? ඒක තමයි ප්‍රශ්නේ.
ඒ පෙර අත්දැකීම ලැබුණේ කොහොමද කියන්නේ?
ඔව්.
හැදෙන්න දෙන්නේ.
ලැබුණේ පෙරත් මුලාම. ඒක නොතිබුණා නම් මොකද්ද තත්ත්වය කියන එක පොඩ්ඩක් බලමු. ඒක අපිට දැන් මෙහෙම හිතන්නකෝ දැන් නොදන්න භාෂාවකින් කවුරු හරි කතා කරනවා. ඒක කයින් අය මොනවා හරි කියාගෙන යනවා. හා යමන් හරි ජර්මන් හරි Taman නොදන්න භාෂාවකින් මොනවද කියනවා. දැන් අපිට කිසිම රූපයක් නැවෙයිද? අපිට දැන් නද හොදක් කිව්වද? මොකුත් නැහැ නේද? සද්ද ගොඩක් විතර අපිට නැයන මට්ටමක් තියෙනවා ওই මිනිස්සේගේ සද්දයක් ඒ එහෙම එහෙම තියෙනවා මං කිව්වේ දැන් සිංහලෙන් කිව්වා වගේ මුකුත් මැවෙන්නේ නැහැ නේද දැන් සිංහලෙන් මං කිව්වොත් නෙළුම්මල නැවිලා ඉවරයි නේද? කියන බරක් තෝ විතරයි නේද? ඒක සද්දේ තිබුණානේ නෙළුම්මල සද්දේ සද්දයක් විතරයි. අපි දැම්මෙම කලින් අත්දැකීම. දැන් මේ වචනවලට තේරුම් දෙන්නෙත් එහෙම. අපි කලින් දාගෙන තියෙන මේකේ තේරුම මේකයි, මේකයි මේකයි රූප ටිකක් දාගෙන ඒක තමයි භාෂාවක් ඉගෙන ගන්නවා. නැත්තම් ඕක සද්ද ගොඩක් ඉතරයි. ඒ කුරුල්ලෝ කෑ ගහන ඒවයි අපිට හොඳ වෙලාවට ඒක තේරෙන්නේ. නැත්තම් නැත්තම් උන් එක්ක තරණ්ඩු වෙවි ඉන්නේ. දැන් දැකට හොඳයිලා මිනිස් වෙක් ඉන්නේ. නේද? ඉතින් එතකොට දැන් මේ කුරුල්ලෙක් කෑ ගහන එක අපිට සත්‍යයක් විතරයි. හැබැයි ඒ මට්ටමෙන් තර කෑරලෙක් හරි මගේ හරි හදන මට්ටම තියෙන කෙලස් මට්ටම. හැබැයි අර භාෂාව තේරෙන මට්ටම නැහැ. තේරුණා? එතකොට ඒ මුලාවිත් යන්න පුළුවන් ඒ දෙක මට්ටම් වල. හරි? දැන් අපේ පෙර අත්දැකීමක් තිබුණේම නැත්නම් අපිට කුරුල්ලෙක් කියලාවත් හිතෙන්නේ නැහැ. සද්ද සංඥානේ කුරුල්ලෙක් නෑ. එහෙමද? රූපයක් පිටින්. සද්ද මාත්‍රයක් කියලා. ඕක තමයි ඇත්තම සුතේ සුතමත්තම් කියන්නේ. සද්දට අමතරව වෙන කිසිම දෙයක් අපි එකතු කරන්නේ නැහැ. සද්දේ අපිට සද්ද රූපෙට ඉතුරු 28 දාන්නේ නැහැ අපි. සත්‍යය අර 28න් එකක් විතරනේ, තව 27ක් අපි මෙහෙන් දාන්න. නේද? සිතකට දැන් අර නොදන්න භාෂාවකින් කතා කළා වගේ කියලා හිතන්න. පෙර අත්දැකීමක් නැති වුණා. ඒකෙන් අපි සතුටු වෙන්නේ නැහැ, දෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. මොකද අපි රූප හදන්නේ නැහැ මේකට. ඕකම අර ආයතන හයටම ඔහොම උපමා කියනවා. දැන් එහෙන් දකින්න එක වතුරේ වැටෙන ඡායා මාත්‍රිය වගේ. දැන් ගහක හරි බිල්ඩින් එකක හරි ඡායාවක් වතුරේ තිබුණාට නේද? අපි ඕක අල්ලලා බලන්න යන්නේ නෑ නේ. අර රූපය අල්ලන්න අහුවෙන්නේ වතුර කියලා දන්නවා. ඡායා මාත්‍රිය දකින්නට අමතරව වෙන කිසිම ආයතනකින් ඕකක් දකින්න බෑ. ඇහැට ගෝචර එක ඇහැට ගෝචර රූපේ විතරයි, වෙන කිසිම ආයතනයකට ඒක ගෝචර නැහැ. ඒ ගෝචර නානත්වයේ තියෙන එක තේරුම් ගන්න තියෙන ආයතන පිළිසිඳ බැරි. දැනට අපි ලෝකෙයි තියෙන දෘෂ්ටියේදී අපි ඒවා ගැට ගන්නවා. එක ආයතනකින් අත්දකින්න එක තව ආයතනකින්වත් අත්දකින්න පුළුවන් කියලා. ඒතකොට තමයි එළියෙන් තියන්නේ. දැන් සද්දේ අහලා හදන රූපේ කෑරලා එළියෙන් තිබ්බහම අපිට ඇහැක් උපද්දලා උම දකින්න පුළුවන්කම් තියෙනවා. කණෙන් කරපු වැඩේ ඇහෙනුත් කරන්නේ. ඒ මට්ටමට අපි ගේනවා. අර විඥාන ගැට ගන්න, ආයතන ගැට ගන්න. ඕකමයි සසරේ යන්නේ හේතුව. ඔව්. විඥානේ පටිච්ච සම්පන්න බව දන්නේ නැහැ. තියලා නැති වෙන බව දන්නේ නැහැ. ඒකම තව එකකින් අත්දකින්න පුළුවන් ඒ දැනගත් දේ. කියලා ආයතනින් ආයතනට ගැට ගන්නවා.
යථාර්ථය
එක නෙවෙයි.
විඥානේ
නැහැ. විඥානේ ඇත්ත ඇති හැටි දකින්න. පටිච්ච සමුප්පන්න බව දකින්න.
විඥානේ ඊටවත් විඥානේ තියෙන්නේ අර මේ සත්‍යතාවක දේවල්. කියන්නේ විඥාණයෙන් දන්නේ දැන් අපි අරිගෙන ගන්න හදන ටික තමයි ඒක විඥානේ කියන්නේ.
විඥානේ කෘත්‍ය අඳුර ගන්නවා. දැන් හේ කෘත්‍ය අඳුර ගන්නවා වගේ. විඥාණයට පුළුවන් මෙච්චර. චක්කු විඥාණයට පුළුවන් මෙච්චර. වර්ණ රූපයක් දකින්න විතරයි චක්කු විඥාණයට පුළුවන්. දකින්න නැතුව ඉන්නව නෙවෙයි. ඔව්. වෙයි නුවණක් තියෙනවා. අඥානයට පුළුවන් වර්ණයක් ගෝචර කරගන්න විතරයි.
ඒසෙ දැන් අපි දැන් මේ අටු දේවල් දකින්නවා වගේ ඊපස් අපි අර 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 දේවල් දැනගත්තන් පස්සේ අපි විඥානේ ගැප් වෙලා තියෙන මේ දේවල්. ඒ විදිහින්
තමයි මේ දේවල් නැහැ. ගැප් වෙලා තියෙන එකක් කියෙන්නේ නැහැ. ඒක එතනම හටගෙන එතනම නිරුද්ධ වෙයි.
ඒකෙන්
තමයි පටිච්ච සම්පන්න බව. ඉතුරු කරගන්නේ අපේ තියෙන මුලාවටම. දැන් ඉතුරු කරගන්නේ අපි සටහන් දාන හින්දාමයි. දැන් වෙන භාෂාවකින් අපිට බැනලා ගියාද අපිට පුළුවන් ද මෙන්න මේවා කියලා අපිට බැනලා කියලා ඒක අපහු කියන්න බෑ. ඉතුරු කරන්න බෑ. අපිට තේරුණා නම් සිංහලෙන් බැනලා ගිය එකක් අන්න අර මෙයා මට මෙහෙම කියලා බැනනා කියලා ඒ ටික ඔක්කොම කියන. ඇයි? දැන් නිමිති ඉතුරු කරගෙන අර නැත්නම් අර ශබ්ද මාත්‍රේ ඒක ඉපදුනා එහෙමම නිරුද්ධ වුණා. එච්චර ඊට වඩා දෙයක් කියන්න බෑ ඉතුරු වෙන්නේ.
සර් එතකොට අපි පරණ මතක තියෙන දේක් මතක් කරලා කියන එකම අපි කියනවා.
ඔය මතක තියාගෙන තියෙන්නම පෙර විද්‍යාවෙන් ගත්ත එකක් නෙවෙයි. මොකද පෙර සිහියෙන් මොන පිළිතිය නැහැනේ ආයතනේ පාවිච්චි කරන්නේ.
නෑ සම්සම්නේ.
චක්කු විඥානේ මුලාව.
එතකොට දැන් අපි කලින් සම්බන්ධය ගැන අහලා තිබ්බේ නැත්නම් දැන් උනා කියන්නේ
මෙහෙමයි. සද්දයක් ඇහෙන මාත්‍රේ වරදන්නේ. ඔව්. සද්දේට රූපයක් ගැටගැහුවොත් තමයි ප්‍රශ්නේදී.
අපිට ඊට
කලින් හරි අපි ගැටගන්න. අපේ පරණ කුරුද්ද තියෙනකම් අපි කවදාවත් දැන් අපි අහලා නැති කුරුල්ලෙක්ගේ සද්දය ඇහුණත් අපි ඒකට රූපයක් දාගන්නවා. ආයෙ ඒ සද්දය ඇහෙන අර දැකලා නැති කුරුල්ලා නම් ආයෙ කෑ ගන්නවා. ඒ හදන ගතිය තමයි නිමිති ඉතුරු කරගන්නවා කියන්නේ. චක්කුණා රූපං දිස්වා නිමිත්තක් ගාහි හෝති. මෙහෙන් රූප දැකලා නිමිති හදාගන්නවා. ව්‍යංජනක් ගාහි හෝති අනු නිමිති හදාගන්නවා. ඒකේ ලක්ෂණ ඕක කරන්නේ මුලින්. රහතන් වහන්සේ ජක්ුණා රූපන් දැස්වා න නිමිත්තක් ගාහී. නිමිති ඉතුරු කරගන්න. අපේ මේ ලෝකෙට අහු වෙන නිමිතමයි අපි ඉතුරු කරගන්නේ. නැත්තම් ඒක ඒ වෙලාවේ හේතු වේදනා හටගත්ත හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. යම් කිංචි සංවේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. සෝවන් වෙන්න නම් ඔබ දකින්න. මේ හේතු හේතුනේ තරිගාන. යත්ත හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ
වෙනවා.
ඒක නිරුද්ධ වුණාට නිරුද්ධ බව අපි දන්නේ ඉතුරු කරගෙන.
තණ්හාව කියන්නේ ඒ සම්මත.
තණ්හාව යෙදෙන්නේ නිමිත්ත.
තණ්හා
ඇත්තටම නිමිත්ත හැදුවට පස්සේ තමයි තණ්හාව. දැන් වතුරේ බල්ලෙක්ව හැදුවට පස්සේ තමයි බල්ලා ඇලෙන්නේ හැරි ගැටෙන්නේ හැරි. තරහ ගන්නවාද යාළු කර ගන්නවාද කියන එකේ බල්ලෙක්ව බාරගත්තට පස්සේ. දැන් ලෝකෙට අභීම මතමයි. ඒකට තමයි තණ්හා.
ඉස්සලා
පැදෙන්නේ නිමිත්ත හදා ගන්නා ඒකට තමයි තණ්හා. නිමිත්ත බාරගත්තට පස්සේ බාර ගන්නවා කියන්නේ උපාදාන කරනවා කියන්නේ. ඒක දිගට යන්න පුළුවන්. ඒක දිගින් දිගට ආයෙ ආයෙ හදා ගන්න. ප්‍රශ්න තියෙනවද? මම මේ කියන්නේ අභිධර්මයේ ඉගෙන ගන්න එපා කියලා නෙමෙයි අභිධර්මයේ හරි වටිනවා. හැබැයි අපි නොවනින් ලකිනවා. අභිධර්මයේ මොන ධර්මයක්ද කියන්නේ? ඔය රූපේ වර්ණ විතරයි කියලා දැනගත්තාම තව 27ක් අපි අතින් දාලා දාලා කියන එක දැනගන්න අර ටික දැනගෙනාට නේද? හැබැයි ඒක දන්නේ නැති වුණත් ධර්ම දකින්න පුළුවන්. හරි දන්නා නම් උදව් කරගන්න පුළුවන්. නොදන්නා නම් ඒක නැතිව දකින්නත් පුළුවන්. ආයතන ගැන බලලා පුළුවන් මේ කවුරු එතකොට ස්කන්ධ ටික හදන්නේ අපි ආයතන මුලාව. නේද? රූප ස්කන්ධය.
දැන් මත්
ධර්ම ශ්‍රවණයේ අවශ්‍යයි.
තව ප්‍රශ්නයක් තියෙනවා සර්. කර්මය කියන දුන්න. කර්මය කියන කර්මයක් බෞද්ධ හැම අවස්ථාවකම ඒ විඥාන මට්ටමක් තියෙනවා.
කර්මයක් කියන්නේම අවිද්‍යා පත්‍ය සංඛාර. ඒක පැහැදිලිද?
අවිද්‍යා පිළිබඳ
ඔකට අහුවෙලා
නේද?
විද්‍යාවෙන් කරපු දෙයක්මයි කර්මය. ඒක තමයි
මොනවා?
අර බුලන් එක සත්‍යයක්. කර්ම වලට විපාක තියෙනවා. දම්පේ චක්කු විඥානේ විපාක එකනේ. පෙර කර්මයක් විපාකයි. චක්කු විඥානේ තරනේ ඇහැ කියන්නේ පුරාණ කර්මයක්. ඒ කියන්නේ විපාකේ පුරාණ කර්මයක් කියනවා. එතකොට ඒ කර්ම පෙර කර්ම නිසාමයි අපි ආයතන හය හදාගෙන ඉන්නේ. ඒ හැයේ මේ මොහොතේ මුලාව නිසා මේ මොහොතේ අවිද්‍යාව නිසා අනාගතයට සසර යන්න දේවල් කරනවා. මේ මොහොතේ අවිද්‍යාව යෙදුම් නැත්නම්
යෙදෙන්නේ
නැහැ. ඔව්. ඒක කර්ම කොච්චරවත් ප්‍රශ්නයක් නෑ. අපි අලුතෙන් නව කර්ම හදන්නේ. තණ්හාව යෙදෙන්නේ. පුනර්භවය ඇති කරන තණ්හාව උපදින්නේ නැහැ. මොකද මේ මොහොතේ අවිද්‍යාව නැති නිසා. දැන් අවිද්‍යාවෙන් දෙයක් හැදුවොත් නේ ඕකට නේ තණ්හාව. මේ වතුරේ බණ්ඩ හැදුවොත් නේ තණ්හාව හැදුවේ නැත්නම්. එකයි මේක මේ ජීවිතය තුල ඉවර කරන්න පුළුවන්. අවිද්‍යාව දුරු වුණා කියන්නේ ඉවරයි. පෙර කර්ම අදාළ නැහැ ඊට පස්සේ. ඒ නම් පෙරත් අපි අලුත් කර්ම හදන්නේ. අලුතෙන් සංකාර නැහැ. අවිද්‍යාව කරන සසරේ ගෙනියන සංකාරය කියන අභිසංකරණක සංකාරය. ඒක
සුදේ සමහර ඒ වැරදි අදහසක් තියෙනවා. කර්මක්ෂය කරනවා කියනකොට පුරාණ කියන්නේ කර්මක්ෂය කිරීම කරන පස්සේ කියනවා ඒකට මේ අර්ථකථනය දෙනවා කර්ම විපාක ශක්තිය දැන් මුලින්ම හඳුන්වන්නේ එහෙම ලැබුණේ ඒක.
බුදුදහමේ කර්ම ක්ෂය කරනවා කියලා කර්ම ගෙවනවා කියලා කියන්නේ නැහැ. මම පැහැදිලිව ප්‍රතික්ෂේප කරනවා. අර කියන්නේ තීරණක අර වතුරේ ගිලිලා ඉන්නකොට කර්ම ගෙවන එහෙම කියන්නේ. කර්ම ගෙවනවා කියලා ක්ෂය කරනවා කියලා කියන්නේ නැහැ. මේ මොහොතේ අවිද්‍යාව දුරු කිරීමක් තියෙනවා. කර්ම සකස් කරන්න කියලා. පුරාණ කර්ම ගැන කතාවක් නැහැ. අඟුලිමාල දැක්ක රහත් වෙන්න මේ මේ මොහොතේ තමන්ගේ අවිද්‍යාව විතර නැතුව නිරුද්ධ වුණා නම් එච්චරයි.
ඒ කියන්නේ මේ මොහොතේ මුලමරතන් පන්සේට රාත්‍රයි කියන නැත්නම් ඒ අපසල කර්මය ඇති
අපකට
අපකටේ අවිද්‍යාව දුක්කර නිසා අගෙත
ඉරියේ කර්ම සකස් වීමක් සිද්ධ
වෙන්නේ නැහැ. ගලන් මහරහතන් වහන්සේ කියන්නේ ඉස්තර භවයක මායාවිලා ඉපදලා ඉන්නේ. සීවරය ලාරේ තමයි සංසාරේ බෑනක. අනිත්ක මොගලන් මහරහතන් වහන්සේ එන්නේ අවීචියේ ඉඳලා. අර කර්ම වලට කියලා මේ අපායේ ඉඳලා ඇවිල්ලා මනුස්ස ජීවිතේ ලබා ගන්න. එහෙම ඇවිල්ලා රහත්. ගැලවීමක් තියෙනවා. ඒක තමයි තේරුම් ගන්න. බය වෙන්න එපා. අපි මේ පව කර හින්දා අපිට මේක ගැලවෙන්න බෑ කියලා ඒකට නම් යන්න එපා. දුතහම මත ඉස්සෙම මේ මොහොතේ සිහිය නුවණ පිහිටන්න තියෙනවා. පරමේව අදාළ නැහැ. අදාළ නැහැ කියන්නේ ඉතින් සඳහන් වෙන්නේ අනන්තීය කර්ම කරලා නැත්නම් මොන කෙනෙකුට මඟපල් ලබන්න පුළුවන්. හා අනන්තීය කර්මයක් කරලා නැත්නම් මේකී මේ ජීවිතේ පෙර ආත්මවලදී ප්‍රාර්ථනාවක් අපි කරලා අපාගත වෙලා ඇති මේ ජීවිත කාලය තුල අනන්තීය පාප කර්මයක් කරලා නැත්නම් මම බල ලබන්න හැකියාව තියෙනවා. ඒකමයි ශාන සම්පත්තිය කියන්නේ. අනුස්සෙක් කියලා ඉපදලා තියෙන ධර්මයක් අහන්න ලැබිලා තියෙනවා. ඒක කොහොම කලාතුරකින් ලැබෙන්නේ? අපි හැමෝටම පුළුවන්කම තියෙනවා ඒක ප්‍රයෝජන ගන්න. ඇත්තටම සම්මාදිට්ඨිය ඇති කරගත්තා නම් අපාගත වෙන්නේ. එහෙම දෙයක් තියෙනවා. ඒ කියන්නේ ධර්මයක් අහලා තේරුම් ගත්තා. ආය පාගත
වෙන්නේ
දැන් අපි ලෝකෝත්තර ශුන්‍යතාවය කියන්නේ නැහැ. ඔක ලෝකෙට අයිති ශුන්‍යතාවය. දැන් අපි ධ්‍යාන වඩාගෙන යනකොට චතුත්ථ ධ්‍යානයෙන් පස්සේ තමයි ඉස්සෙල්ලා කියවනේ ශරීරයෙන් මිදෙන්න මොකද්ද දෙතිස් කුණුපෙට හිත දින. දෙතිස් කුණුපෙට මිදෙන්න රූපකලාවට හිත දිනා. දැන් මිදෙන්න සමහරට සතරමහා ධාතුවට හිත දිනා. එතනින් මිදෙන්න එකක් නැහැ. හිත තියන්න එකක් නැහැ. නේද? ඔය වගේම තමයි දැන් ධානයේ වඩාගෙන යනකොට කාම භූමියෙන් මිදෙන්න අපි රූපෙට හිත දිනා. රූපෙ කියන්නේ සතරමහා ධාතුව. ඒක කාම රූප පිටින්න්නේ නැහැ. හැබැයි සතරමහා ධාතුව තියෙනවා. ඒ රූපාවචර මට්ටම. හරි. ඒ රූපෙන් මිදෙන්න ඊළඟට ආකාශයට හිත, හිස් බවට හිත දෙනවා. ආකාශ සංඥා. ආකාශයෙන් මිදෙන්න විඥාණයට හිත දෙනවා. ආකාශය කියලා දෙයක් උත් නැහැ, හිත විතරයි තියෙන්නේ. ඒතර විඥානාංචාරය එතනට. ඊළඟ රූපෙන් මිදෙන්න ඕකක් නැහැ, කිසිවක් නැහැ, කිසිවක් නැහැ කියලා හිත දෙනවා. දැන් කිසිවක් නැති බවට හිත දිනවා. වැඩේ තියෙන්නේ තාම කිසිවක් නැති බව දැනගන්න මම
ඉන්නවා.
අකින්චන් ඥායතනෙදි මුකුත් නැහැ. කිස්. අර කිස් බව දැනගන්න මම ඉන්නවා. ඊළඟට ඒකෙන් මිදෙන්න තමයි අර නැති කියන පස්සේ මේ ආදනේ සංඥා නා සංඥා එතන ඒ කියන්නේ ඇති කවිලාවක තියෙනා වගේ කවිලාවක නැහැ වගේ අන්න ඒ මට්ටමට එන්න පුළුවන්. එතනත් හැබැයි තියෙන වෙලාවට සංඥා වේදනා තියෙනවා.
එතන සෑ දැන්
අර සංඥාව ඇත්ද නැත්ද වගේ තරක් මොකද මේ මම දුරු වෙලා නැහැ. ඇති නැති බව දැනගන්න මමයි. ඒක අත්විඳින කෙනෙක් ඉන්නවා තමයි. ඒකට තමයි දැන් ඒ විදිහට ගිහිල්ලා ඒගොල්ලන්ට ඊළඟට හිත තියන්න තැනක් නැහැ. ඒක කෙලවර කියලා හිතනවා. දෙතන තමයි යන දහමක් අහන එකේ වැදගත්කම තියෙන්නේ. බුදු දහමක් ඇහුනොත් ඒගොල්ලන්ට ඕන දැන් දකින්න දෙයක් තියෙනවා. ඕකෙත් පටිච්ච සමුප්පන්න බව දකින්න. මේ හේතු යෙදෙනකන් නියෝකක් තියෙනවා. මේ හේතු නැත්තම් මෙහෙම පිටින්. ඕක තියනවා හරි ගැඹුරු සූත්‍රය. ගැඹුරු කියන්නේ අපි හොයලා නැති සූත්‍රය, මූලපරියාය සූත්‍රය. මජ්ක්‍ධිමනිකායේ පළවෙනි සූත්‍රය. ඒක කියනවා දැන් අපි ඔහොම ගිහින් ගිහින් මේ සතර මහා ධාතුව හරිය අල්ල ගන්නවානේ. එළියේ සතර මහා ධාතුව තියෙනවා මේ මුකුත් නැති වුණා. ඒ සතර මහා ධාතුව තියෙන තැනක තමයි අපිට මෙහෙම ඇහෙන් පෙන්නන්නේ. දැන් ඔය මූලපරියාය සූත්‍රයේ පුද්ගලයෝ හතර දිනක් ගැන කතා කරනවා. එකක් තමයි සාමාන්‍ය පෘථග්ජනය, අසුතවත් පෘථග්ජනය. ආරේශාව කියලා දෙකක් නැති සද්ධාර්මයක් අහක් නැති සාමාන්‍ය පුද්ගලයන් කියලා. දෙවෙනි කොටස තමයි ආර්යයන් දැක්ක ධර්මයක් අහපු ශේක පුද්ගලයා. කියන්නේ රහත් වෙන්න උත්සාහ කරනවා, තාම රහත් වෙලා නැහැ. අගපලලාභීන් වෙන්න පුළුවන්. සෝවාන් සකෘදාගාමී වෙන්න පුළුවන්. අනාගාමී වෙන්න පුළුවන්. ඒ තාම සම්පූර්ණ නැහැ. ඒ දෙවෙනි පුද්ගලය. එතන සම්මාදිට්ඨිය තියෙන කෙනා නේ. තුන්වෙනි කෙනා කියන්නේ මේ මාර්ගය සම්පූර්ණයි රහතන් වහන්සේ. හතරවෙනි කෙනා කියන්නේ තථාගතයන් වහන්සේ. හරි? දැන් මේගොල්ලෝ ලෝකේ දකින්න හැටි. තර පුතග්ජන අසුතත්ත්ජනයා කොහොමද? පඨවින් පඨවිතෝ මඤ්ඤති. පඨවියේ පඨවිය කියලා හිතනවා බාර ගන්න. පඨවියේ පඨවිය කියලා බාර ගන්න. මඤ්ඤති. ශේක පුද්ගලයා පඨවින් පඨවිතෝ මා මඤ්ඤති. මඤ්ඤනා කරන ගතිය තියෙනවා මෙහෙම. බාර ගන්න ගතිය තියෙනවා ඒ වුණාට එයා ඒකෙන් මිදෙන්න උත්සාහ කරනවා. තමයි මේ වැරද්දක් හින්න මුලාවක් හින්දා මෙහෙම බාර ගත්තා ඒකෙන් මිදෙන්න උත්සාහ කිරීමක් තියෙනවා. පුතග්ජනයගේ එහෙම නැහැ. පඨවි පඨවියමයි කියලා බාර ගත්තා. ආර්ය පුද්ගලයා පඨවිය බාර ගත්තට ඒකෙන් මිදෙන්න උත්සාහ කරනවා මාමා. රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පඨවි පඨවිතු න මඤ්ඤති. මඤ්ඤනා කරන්නේ නැහැ. පඨවිචක් හිතන්නේම නැහැ. අපි අර වතුරේ බල්ලෙක් කහදන්න නැති මට්ටම වගේ හිතා ගන්න පුළුවන් නේද? එතකොට මේ ලෝකෙට අහු වෙන මට්ටමයි ලෝකෝත්තර වෙන්න උත්සාහ කරන මට්ටමයි ලෝකෝත්තර වීමයි කියන එක තේනවා. ඒක තියෙනවා සූත්‍රවල. ඒක අපි ඉන්න දෘෂ්ටි අඳුර ගන්න පුළුවන් ඔය බැලුවාම. ඊළඟට පඨවියේ පඨවිය කියලා ගන්නකොට ඒ ගන්න ආකාර හතරකුත් තියෙනවා. පඨවිය කියලා බාරගන්න මඤ්ඤා කරනකොට මඤ්ඤා කරන්න පුළුවන් ආකාර හතරකුත් තියෙනවා. ඒක එකක් තමයි සම්මුති පඨවි. සම්මුති පඨවි. තව එකක් තියෙනවා ලක්ෂණ පඨවි. ඊළඟට ආරම්භන පඨවි සසම්බාර පඨවි. අන්න කියන්න මොනවද? සම්මුති පඨවි ඔයගොල්ලෝ දන්නවා. පොළොව. පස් නැත්නම් ආපෝ කියන්නේ වතුර. තේජෝ කියන්නේ ගින්න. වායෝ කියන්නේ හුලක කියලා කියනවා. අපි අර කිව්වේ. ඒක සම්මුති. සම්මුති විදිහට පඨවි ආපෝ තේජෝ වායෝ විස්තර කරන්න පුළුවන්. පස් පිය විනිසුල. එහෙනම් විස්තර කිරීමක් තියෙනවා. කාටද? පඨවියේ පඨවියේ කියලා බාර ගන්න කෙනාට. හරි. තව විදිහක් තියෙනවා. පඨවිය ගන්න ලක්ෂණ පඨවි. ඒකත් ගන්නවා කියන්නේ තද ගති. නේ? රස්නී ගති. ඒක සම්මුතිකත් එන්නේ දැන් අපි අත්දකින විදිහට මේ තද ගතියක් දැනෙනවා පඨවි. ලක්ෂණ ලක්ෂණ විදිහට. මේ විදිහට හතරම කියන්න පුළුවන්. ඇයට ගින්දරක් වෙනකොට අතන හරි රස්නේ කියලා හිතනවා නේද? රස්නේ දැනිලාද හිතේ? නෑ. ඒක මෙතනදන්නේ ඒක ඉන්නම ඒකට නේ. මේ ගින්දර ඇල්ලුවොත් එහෙම දැනෙනවනේ රස්නේ ගතිය. එතකොට ඒ තේජෝ ගතිය. නැත්නම් රස්නේ දෙයක් ඇල්ලුවොත් අපිට දැනෙන ගතිය ලක්ෂණ. නේද? එතකොට ඒකටයි කියක නෙමෙයි අපිට දැනෙන ගතිය. දැන් කෙනෙක් සමහර වෙලාවට අද හරි සීතලයි කියයි. තව කෙනෙක් හරි ලස්සනයි. ලක්ෂණ තේජෝ ගතිය නේද? ඒ අඳුර ගන්න විදිය. නේද? දැන් ලක්ෂණ විදිහට සතර මහා ධාතුන ගන්න. තුන්වෙනි එක තමයි ආරම්භන විදිය. ආරම්භණේ තමයි මම හරි ඉස්සෙල්ලා ගින්දරක් පේනකොට ප්‍රශ්නේ කියලා තේජෝ ගතිය මෙහෙ ආරම්භු වෙනවා. නෑ දැනිලා නෙමෙයි. මනසට ආරම්භු වෙනවා. ඒකට කියනවා ආරම්මන තේජෝ. මේ විද්‍යාව හරි තදයි. දැනිලා නෙමෙයි හිත දන්නවා. ආරම්මන පටවි. කසින භාවනා කරද්දී දැන් පටවි කසිනේ බලලා නිමිත්ත හදා ගන්නානේ SPI. එතකොට පටවියමයි. එයා මෙනෙහි කරා. අපි දැන් ආරම්භ කරමු. මේක ඉදීම එක නිවි. ආරම්භ කරමු. තටේ තුන්වෙනි ආකාරය ආරම්භ. මෙදියට පටවිය ප්‍රතිජෝ වායෝ පිටම්. හතරවෙනි ආකාරයට කියනවා සසම්බාර පටවි කියලා. සසම්බාර කියන්නේ දැන් අපි මෙහෙම බැලුවහම පේන දේවල් පිටතන තනක් තියනවා නේද? බිත්තිය තියෙන අතන, ගහ තියෙන අතන. එහෙම කියේ. ඒක බාර ගන්න එතන පටවිය ආපෝතේජෝ වායෝ ඒ හින්දා තමයි ඒ වර්ණය තියෙන්නේ. නේද? සතර මහා ධාතුව තියෙන තැනක තමයි උපාදාය රූපේ තියෙන්නේ. කියලා ඒකත් තේරෙන්නවද? නේද? මම තව විදිහට විස්තර කරනවා. අපි නිකන් හිස් ආකාශයක ටෝච් එකක් ගහුවොත් මොකුත් පේන්නේ නැහැ. මොනවා හරි අතරේ තිබුණොත් අන්න තියනවා කියලා තියෙනවා. සසම්බාරගති. ඒක නිකන් බාර ගන්න ධාතු ස්වභාවය. පැහැදිලි. ඔන්න ඔය ආකාරයට ධාතු ගැන අදහසක් එනවා කාටද? පඨවියේ පඨවිය කියලා මඤ්ඤණා කරන කෙනා. පඨවි පඨිතෝ වන්. දර්ශේක පුද්ගලයන් තාපි පුද්ගලය මා මඤ්ඤති. ඔකේ මිදෙන්න උත්සාහ කරන මොකද දැක්මක් තියෙන හින්දා. සමාධිත්‍ය. ඒක ඇත්ත ඇටි දන්නේ නැහැ. එයත් දකින්න උත්සාහ කරනවා. ඒතර මේකේ හදාගත්තු ඒවයින් මිදෙන්න උත්සාහ කරනවා. රහතන් වහන්සේට ඔබ පිහිටන්නේ නැහැ. නැමන්නේ. හා? මුල පරියායේ තියෙන්නේ දැන් ওই දිගසාකච්ඡාවක් ඇතිමගේ වෙබ්සයිට් එකේ අවශ්‍ය නම්. එහෙම දෙයක්ත් තියෙනවා. ඔබ දැනගත්තාම ටිකක් මේ ධර්ම තව තව පැහැදිලි වෙනවා. ඊළඟට තව තැනක් තියෙනවා කේවඩ සූත්‍රය කියලා. ඒක කෙනෙක් කහගෙන යනවා මේ පඨවි ආපෝ තේජෝ වායු නිරුද්ධ වෙන්න කියලා. ඒක එක්කෙනාගෙන් අහගෙන දිව්‍ය ලෝකවලට යනවා. මේ පිටන්නේ නැහැ ඉහළ එකෙන් අහන්න ඕන කී කියා. යනවා බ්‍රහ්ම ලෝකවලට ගිහිල්ලා අන්තිමට මහා බ්‍රහ්මයන් ඉන්න තැනට. අහලා ඇති නේද? මහා බ්‍රහ්මයා ළඟට ගිහින් අහනකොට මහා බ්‍රහ්මයා කියන්නේ මහා බ්‍රහ්මයා ඔක්කොම දන්නවනේ. එයා කියනවා මම සේරම දන්නවා. මේ ඔක්කොම දන්නවා අරකයි මේකයි කියලා අනිත් බ්‍රහ්මයා ඉස්සරහ ගිහිනවා. මෙයා කියනවා මං අහන්නේ ඔක නෙමෙයි. පටවිය ප්‍රතිජාවේ නිරුද්ධ වෙන්නේ. ආය අරයා කියනවා මම ඔක්කොම දන්නවා ලෝකේ තියෙන සේරම දන්නවා. එයා තුන්වෙනි දවෙත් අහනකොට මෙයාව පැත්තකට එක්කම ඕක මේ අන්තයට ඇහෙන්න අහන්න එපා. මං දන්නේ තිබුණා නිත්තය දැනගන්න. කියන්න ඔක මන් දන්නේ නැහැ. ගිහිල්ලා අන්න බුදුරජාණන් වහන්සේ ඉන්න ගින් අහගන්න කොහෙන්ද මේ පටවියාවෝ තේජෝ වායු නිරුද්ධ වෙන්නේ? මං ගිහිල්ලා ඇත්ත තමයි කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහන. ඒක බුදුහාමුදුරුවෝ කියනවා ඔය ප්‍රශ්නෙම වැරදි. ඔක කොහොම නිමේ අහන්න ඕන? ඔක අහන්න ඕන ඔය නිරුද්ධ වෙන්නේ කොහෙද කියලා නෙමෙයි. ඔය නොපිහිටන්නේ කොහෙද කියලා අහන්න කියලා. කවුද? එවන පිටන්නේ කාටද? රහතන් වහන්සේට. එක්ත වායුච පඨවි තේජෝ. එක්ත ආපෝච පඨවි තේජෝ වායු නගාදති. නගාදති කියන්නේ පිටා. උදාන රූපේ දුවක් නැතුවම වෙන වෙලා නිරුද්ධ කරපු ඒ අවිද්‍යාව දුරු කරපු මට්ටම. එදාට ඔබ හිතන්නේ. එතනිනුත් අදහසක් ගන්න පුළුවන් මේ ලෝකය අපි හදාගෙන නේද මේ උපාදාන කරලා තියෙන්නේ. ඒතර භූමි තුනෙනුත් අදහසක් ගන්න පුළුවන් කාම භූමි, රූප භූමි, අරූප භූමි. මලක ඒ සතර මහා ධාතුව පිටොම හැටියෙන් අදහසක් ගන්න පුළුවන්. මේවා නොපිහිටන මට්ටමක් තියෙනවා. මේ උපදින මට්ටමක් තියෙනවා. එතකොට අපි ධර්මයේ දකින්න රූපයක් හදලා රූපයක් බාර අරගෙන ඕකේ අනිත්‍ය බලන්නත් පුළුවන්. රූපය මොකද්ද? රූපේ හටගත්තේ කොහොමද? මේ හේතු නැත්නම් ඕක හටගන්නේ නැහැ කියලා බලන්නත් පුළුවන්. අන්න එහෙම බලන එක තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ අනිත්‍ය සංඥා වඩනවා කියලා. ඉති රූපං විරූපස්ස සංදේ විරූපස්ස අත්තං. ඕක දන්න කෙනාට සම්මා දිට්ඨිය තියෙනවා කියලා කියනවා. රූපේ ඒ කඩුණු තුන දන්න කෙනාට සම්මාදිට්ඨිය. රූපේ මොකද්ද? රූප සමුදය මොකද්ද? අත්ගමේ මොකද්ද කියන්නේ? තමිරෝ. ඒක දන්න කෙනාටයි සම්මාදිට්ඨිය. එහෙම නැත්නම් ඉන්නේ අපි රූපය පිටවගෙන ඕක වෙනස් කරන්න හදනවා, ඔක කඩලා විඳලා ගන්නවා, මෙතන තියෙන රූපේ නෑ කියන. අත්ත කියන දෘෂ්ටියෙන් දලා නැත කියන එකට පණිනා. ඒක ධර්මයේ දකින්න නෙවෙයි. පටිච්චසමුප්පාදයේ දකින්න නෙවෙයි. පටිච්චසමුප්පාදය කියන්නේ මේ හේතු වේදනකට නෙවෙයි. මේ හේතු නැත්නම් ඒක.
ඒස විඥානයේ තොරව සතර මාතාවක පිටින්
නැහැ. විඥානයේ මායාකාරය කියලා අහලා තියෙනවා නේද? විඥාණය කරන මායාවට තමයි කියලා අහුවෙන්නේ. විඥාණය කියන්නේ පිළි අරන් වෙනමයි ඔය.
හැදුනක්
සතිපට්ඨාන සූත්‍රයේ ওই ටික තියෙනවා. අපි කරන එක වෙනම කතාවක්. දැන් සතිපට්ඨාන දැන් කායේ කායන පස්සේ විහෙරති ආතපි සම්පජානෝ සතිනා විනේ ලෝකේ අවිජ්ජා දෝමනස්ස. ඇන්දේට කියලා. මේක කරනකොට ඊළඟට තියෙනවා. ඊළඟට කියලා තියෙන ටික බලන්න. ඉති අජ්ජත්තං වා කායේ කායන පස්සේ විහෙරති. ඉති බහිද්ධා වා කායේ කායන පස්සේ විහෙරති. ඒතර අජ්ජත් රූපේ ගැනත් බලන්න ඕන. බාහිර රූපේ ගැනත් බලන්න ඕන. කෙනෙක් හැම රූපෙම බලන්න ඕනේ. අපි අභ්‍යන්තර කියලා හිතුවොත් ඒකත් බලන්නවා, බාහිර කියලා හිතුවොත් ඒකත් බලන්නවා. ඇයි බලන්නේ? ආම ඇත්ත දැකලා නැති හින්දා. එහෙන් බලනකොට මොකද වෙන්නේ? ওই දෙකම එකට බලන්න පුළුවන්. ඉතින් අත්‍යන්ත බහිද්ද. නේද? කාය කාය පස්සේ. දෙක එකට බලන්න. දැන් එකට බලන්න පුළුවන් කියන එක තේරෙන්නේ මේ සම්මාදිට්ඨිය තිබුණොත් විතරයි. මේ ශරීරයේ යර ශරීරය එකට දාලා බලන්න. අර බලලා හුඟාවේ නැහැ කියලා බැලුවොත් ඒ රූපේ බාරගත්තු විදිහටම නේද මේ රූපෙත් දාලා අරන්නේ. ඒක තමයි සම්දේවය එකට බලන්න
පුළුවන්.
ඒක තමයි ඉඳලා කියන්නේ ඒක සරලයි. තමන්ගේ රූපේ ලක්ෂණය එනකොට පේන. මම ඒ අපේ රූපේ හදපු එකට. බාහිර රූපේ හදපු විදිහ තමයි අපේ ශරීර රූපෙත් හදලා අපි ගන්න ආරම්භා. අජත්ත බහිද්ද වෙන වෙනම ටිකක් බලන්න.
ඒක උපකාරී වෙනවනේ පරිත්‍යාගා
කියන එකෙන්. අනිත් පැත්තේ නෑ නිකන් සික් කරන්නේ. ඒ ලෝකයි මට්ටම. ලෝකේ මම යන ඒ රූප හැදුවෙත් මෙතන උනාවේ මේ රූප හැදුවෙත් මෙතන උනාවේ. ආයතනේ උලාවෙන්නමයි අපි රූපයක් හදලා බලන්නේ. මේ ටිකක් ගැඹුරුයි, පුළුවන් අය තේරුම් ගන්න. දැන් මම ඉන්නකොට කකුල රිදෙනවා. හෙ? අපිට කියන්නේ මෙහෙ තියෙන කකුල රිදෙනවා කියලානේ. එළියේ තියෙන කකුල රිදෙනවා. කවුද ඔක දැනගත්තේ? ආයතන වෙන් කරන්න. වේදනාවක් දැනෙන. මොන ආයතනයක්ද? කාය ආයතන. වේදනාවේ තියෙනද රූපය? වේදනාවට අනුව හිතුවා. එන්න පෙර අත්දැකීම් උදාව දැන් හදලා ඕවේ දෙන්නේ කකුල. ඇහෙන් බලලා නෙමෙයි. හිතට දෙන්නේ. කකුලේ චිත්‍රය හදලා. හරි. තුන්වෙනි ස්ටෙප් එක හිතේ හදපු රූපේ එළිය තියනවා කියලා. බාහිරෙන් දිනවා. මේ මස් නහරට මෙවයින් යනවා. නේ? තරකම බලන්න පුළුවන් අජත්ත කයට.
ඒක කායික දෙයක්. කොහොම කකුලේ තියන්නේ කියලා අපි දැනගන්න ඕනේ.
කකුල හදලා එළියෙන් තිබ්බට පස්සේ තමයි අපි කියපු එක එක කරා. අපි අර කෑරලා හදලා එළියෙන් තිබ්බට පස්සේ ඌ කෑ ගහනවා. එදා තියෙන මෙහෙන් සද්දයක් ඇහිලා ඌ ඇහි දෙය හදලා එළියෙන් තිබ්බා. ඒ වගේ වැඩක්මයි මේ ශරීරය. එහෙනම් එතකොට ඒ කායනුපස්සනාවේ අන්තිම ප්‍රතිඵලය තමයි නචකෙන්චි ලෝකේ උපාදීත. රූප කියන ලෝකේ කිසිම දෙයක් ඇති වෙන දෙයක් මන ධම්ම මනෝ විඥාන ඕක ගැන හිතන ඒවා මනෝ සංචේතන. ඒ
මනෝ සංචේතන
දැන් අපි එහෙන් දැකලා රූපයක් දැකලා රූපේ ගැන හිතනකොට රූප සංචේතන. මනසෙන්ම දෙයක් හදලා ඕක ගැන හිතනකොට මනෝ සංචේතන. ඒක මූලික මට්ටමේ එහෙම වෙන් කළාට ටිකක් ගැඹුරට යනකොට ඔක්කොම මනෝ සංචේතන තමයි.
අනිත්
කාය පහෙන් ගන්න එකක් අන්තිමට මනෝ සංචේතන. ඒ දැක්ක කෙනා ගැන හිතන දැන් රුවන් වැඩි හැයගෙන මෙහෙන් ගන්න හිතන අපි අර ඒ රූපේ ගැන හිතන. දැන් රූප සංචේතන වුණාට ඇත්තටම මනෝ සංචේතන නෙමෙයි
තියෙන්නේ.
කරන කෙනාට ඔක්ක තේරෙන්නේ. සැබෑවෙන් දෙකක් මනසෙන් තමයි
යතුරුන්නේ.
මොන සංචේතනවත් සම් කර්මයක් හේතු කවදද? ඔව්. ඒකෙන් දැන්.
එහෙන්
මන ධම්ම මනෝමය දේවල්. මනෝ කුප්පං ගමා ධම්ම. මනවත්ත මනෝමය.
කර්මයේ
දෙක තවචනක් නැත්නම් අප සංකේතන. හැබැයි කියන්න පුළුවන්. ඔබ දැකලා නැති කෙනාට රූප සංචේතනාවක් කර්මයක්. ඉන්ද්‍රිය රූපයක් දැන් බල්ලා වතුරේ බල්ලා ගැන හිතන හැම එකක්ම උට කර්මයක්.
ඔව්.
උගන්නේ ඒක මන දෙක කරන එකක්. ඒ රූපිකන් අර එළියේ ඉන්න බල්ලා ගැන හිතන්නේ. ඒ බල්ලට බුරනවා කියන්නේ වචී සංකාර. කම්.
සදේ මේ ආයතල වලින් අපේ ලෝකේ හදා ගන්නවා කියන මේ ධර්මතාවය.
ඔව්. දැනට ඕගොල්ලන්ට පුළුවන් මම අර දීපු CD එහෙම ආයෙ අහන්න බෙදාගෙන මගේ අපි දිනයක් දාගමු කතා කරලා. ඔකලන්ට මන් දන්නේ නැහැ. නාඩු දවසත් ඕන නේ. සති දවස් වල තමයි නට විවේක තියෙන්නේ. මොකද සතියන්තයත් ඒ වැඩසටහන් තියෙන අවිතරම. තැන්සෙන්ට. පුළුවන් නම් ඉතින් ධර්මයේ හොයන අය හොයාගෙන ඉන්නවා. එන්න පුළුවන් නම් කොළඹ වැඩසටහන තමයි හොඳ. සෙනසුරාදා උදේට එන සෙනසුරාදා තියෙනවා. දෙයට අනාරින්ද එකන කන් වේගල සුබත් ප්‍රාණා හොඳ ප්‍රශ්නයක්. ප්‍රපංච කියන්නේ තර වතුරේ බල්ලා ඉන්නවා කියලා හිතන මට්ටම. ඔබල අහලා තියෙන දැන් ඇහි විඥානය පහළ වෙලා හැදෙන හැටි චක්කම් වික්‍රේක පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඤ්ඤාණ තින්නම් සංගති පස්සෝ අස්සපච්චා වේදනං යම් වේදේති තං සංජානා යමක් විදීද ඔක අඳුර ගන්නවා නේද යම් සංජානාති තං විතක්කේ දැන් අඳුරගත්ත එක ගැන හිතනවා විතක්ක කරනවා
පංචයක් කියන්නේ හදාගත්ත
දේ යම් විතක්කේති තං පපංචේ යමක් කල්පනා කරයිද ඒක ප්‍රපංචයක් බවට පත් කරගන්නවා. අර බල්ලගේ එක බලන්න ඇහෙන රූප දැකලා නේද? යමක් අඳුන ගන්නවා. ඕක ගැන හිතනවා. හිතන එක ප්‍රපංචයක් බවට පත් වෙනවා. මේක ඇත්තමයි කියලා බාර ගන්නවා. එළියේ තියෙනවා කියලා. ප්‍රපංච හැදුවට පස්සේ වෙන එක තමයි අපිට වෙලා තියෙන්නේ. ඒ ප්‍රපංචේ අතාරින්න නෙමෙයි ඒක අපිවද බවයි ප්‍රපංචේ හදන කෙනා ව ප්‍රපංචය අභිවව ප්‍රපංචයට පුළුවන් එයාව පාලනය කරන්න දැන් වතුරේ ඉන්න බල්ලා හදන්නේ ගොඩේ ඉන්න බල්ලානේ ඊළඟට වතුරේ ඉන්න බල්ලන්ට පුළුවන් මෙයාව තරහ ගස්සන්න අපිම රොබෝ කෙනෙක් හදලා රොබෝ අපිව පාලනය කරනවා අපිම ලෝකේ හදලා ලෝකේ අපිට සැපයි දුකයි වෙනවා අතලෝ දහමට අහු වෙනවා කියන්නේ ඒක අපි දන්නේ අපි මහදපු ලෝකේ අපිට සැප දුක දෙනවා කියලා. අපි හිතන්නේ තියෙන ලෝකෙන් තමයි මේ අපි සැප දුක දෙන්නේ කියලා ඒකට වෙලා තියෙන්නේ. ලෝකේ හදලා තියෙන්නේ අපි. මේ ප්‍රපංච හදන කෙනා තතෝ නිදාන මෙන්න මේක තමයි නිදානේ. ප්‍රපංච සංඥා සංඛා තතෝ නිදාන පුරිසං පුරුෂයා කියන්නේ පුද්ගලයා. ප්‍රපංච සංඥා සංඛා ඒ ප්‍රපංච වලින් සමුදාචරන්ති අභිභවයන සමුදාචරන්ති කොහොමද අතීත අනාගත පච්චුප්පන්න රූපේසු අතීත රූප අනාගත රූප වර්තමාන රූප කියලා අන්නේ රූපෙන් හදපු කෙනාවම අභිභවයන ප්‍රපංච ඔක තමයි මේ ලෝකෙට අහුවෙන සත්‍ය දුක් විඳින හේතු රතෝ නිදාන මෙන්න මේකයි නිදාන කියලා බුදුහාම කියන්නේ මදු පිටික සූත්‍රය ප්‍රපංච හැදෙන්නේ ඒකම ඒ සංකාර කියන්නේ තෝකම තමයි අවිද්‍යාපත්‍ය සංකාර අවිද්‍යාවෙන් හදපු සංකාරය තමයි වතුරේ ඉන්න බල්ල. සතරු ඉන්නකම් ආය කාය වචී චිත්ත සංකාර හදන්න පුළුවන් නේද? මේක කර්ම.
උදේ විඥානයක් හටගන්නේ චේතනාවත් අනුගේමක් කරනවා.
මෙහෙමයි දැන්. ඔතන මෙහෙම ධර්මතාවයක් තියෙනවා. ඔවා අපි වෙන් කරලා කතා කළාට ওই ටික එක සැරේ හටගන්නේ. ඔය රියරම එක හිතක් එක්ක හටගන්න ධර්මතාවය.
අස්පේට කියලා
කාලපරතරය.
මේකට නැගේ
කියන්නේ. ඔව්. පැහැදිලි කරන්න කියන්නත් වෙනවනේ. ඔක තේරුම් ගත්තහම ඔය ටික දෙන්නේ. ඔය කියන්න පුළුවන් ඔය කට්ටියට ගැමුනේ. මගේ පළවෙනි පොත තියෙන්නේ ඔය සම්බන්ධ ඒක හරියට දුරු නෑ. අපි එහෙනම් අවසන් කරමු නේද? ඔව්. ප්‍රාන්සයෙන් ගන්න
තරසේ
පුණ්‍යානුමෝදන කරයි මේ හොඳයි මේ කට්ටිය මං හිතන්නේ ගොඩාක් භාවනා වල යෙදුණා ධර්ම සාකච්ඡා වල යෙදුණා සීල සමාධි ප්‍රඥා යෙදුණා සීල සමාධි ප්‍රඥා වැඩෙන මහානිසංස කුසල සම්භාරයක් රැස් කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන් ඒ මහානිසංස කුසල කියන්නේ අපිට යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකම්ම ප්‍රතිඵල දෙන්න ශක්තියක් තියෙනවා. අන්න එහෙම පින් ගොඩක් රැස් කරගත්තා කියලා සතුටු වෙනවා. ඥානවන්ත සම්මා